You're with SBS Radio.
සමාජාල වෙබ්බඩවි ඔස්සේ වැරදි තොරතුරු සංසරණය වීම මේ වගේම විවිධ පුද්ගලයින්ට අපහස වන ආකාරය තොරතුරු සංසරණය වීම කියන කාරණය පසුගිය දිනවල දැඩි මතභේදයට තුඩු දුන්න ඒ වගේම දැඩි කතාබහට ලක්වුණු කාරණයක් බවට පත් වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් වෙබ්බඩවිය සහ තවත් සමාජාල වෙබ්බඩවි කේන්ද්‍ර කරගනිමින් විවිධ වැරදි තොරතුරු සංසරණය වීම නිසාවෙන් එය සමාජය තුළ ගැටුම් ඇතිවන ආකාරයට පවා වර්ධනය වුණු තත්ත්වයක් පසුගිය වකවානුව තුළ දක්නට ලැබුණ. මේ නිසා ෆේස්බුක් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව තහනම් වුණු ආකාරයත් අපිට දක්නට ලැබුණා. විශේෂයෙන්ම මෙවැනි කරුණුකාරණා මුල් කරගෙන ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ වැරදි තොරතුරු සංසරණය වීම වළක්වාලීමට නව ප්‍රතිපත්තියක් හඳුන්වා දුන් බවට පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කොට තිබුණා. විශේෂයෙන්ම මේ වන විට මේ කාරණය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවත් ඒ වගේම මියන්මාරය සහ ඉන්දියාව වගේ රටවල්වල ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවටත් මෙහිදී තොරතුරු වාර්තා වී තිබුණා. මේ නිසා මේ කාරණය මුල් කරගෙන අද වැඩසටහනින් අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ විශේෂයෙන්ම මේ ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි පිළිබඳව ශ්‍රී ලංකාව තුළ පර්යේෂණවල නිරත වන සංවිධානයක් වන ශ්‍රී ලංකාවේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පර්යේෂකයෙක් වශයෙන් කටයුතු කරන ඒ වගේම දැනට නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණයක නිරත වන සංජන හත්තොටුව අපි අද වැඩසටහනට සම්බන්ධ කර ගැනීමට තීරණය කළා. අපි නවසීලන්තයේ සිට සම්බන්ධ කරගන්නවා සංජනව. සංජන, අපි පළමුවෙන්ම ඔබ ආයුබෝවන් කියලා මේ කතාබහට පිළිගන්නවා.
ආයුබෝවන්
සංජන, අපි මේ කතාබහ ආරම්භ කරමු. විශේෂයෙන්ම දැන් මේ බටහිර රටවල් සහ ශ්‍රී ලංකාව වගේ රටවල් ගත්තහම මේ සමාජ ජාල වෙබ් අඩවි, එහෙමත් නැත්නම් අපි කියනවා මේ ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටාග්‍රෑම් වගේ වෙබ් අඩවි වල භාවිතයේ ඔබ පර්යේෂකයෙක් විදියට දකින ප්‍රධාන වෙනස්කම් මොනවද?
2012න් පස්සේ වෙනත් රටවල් වල තියෙන ප්‍රවණතා හා සම්බන්ධයෙන් උත් ලංකාවේ ඇති ප්‍රවණතා හා සම්බන්ධයෙන් උත් පර්යේෂණය කරනකොට සමානකමුත් තියෙනවා වෙනස්කමුත් තියෙනවා. සමානකමක් හැටියට 18 ඉඳන් 34 වයස් කාණ්ඩය ගත්තොත්, එහෙම නැත්නම් 18 ඉඳන් 40 වයස් කාණ්ඩය ගත්තොත් ඒගොල්ලන් තමයි ඇත්තට ලංකාවේ ඡන්දයකින් ඡන්දදායකයන් හැටියට වැඩිම සංඛ්‍යාව දැන් ඉන්නේ. මම හිතන්නේ දැන් පෙබරවාරි 2018 මේ ඡන්ද මේ දෙපාර්තමේන්තුවෙන් මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් කිව්වා මිලියන 15.7ක් ඉන්නවා කියලා ඡන්දදායකයන් සංඛ්‍යාව. ඒ මිලියන 15.7න් 15 15.1ක් ඉන්නේ ඒ වයස් කාණ්ඩය පරාසය තුල. ඒ වයස් කාණ්ඩයේ දේශපාලන රාමු නැත්තම් අදහස් උදහස් ඒගොල්ලන්ගේ දේශපාලන කතිකාවක් කරගෙන යන්නේ මේ සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය ජාල හරහා. ඒ විතරක් නෙමෙයි, මේ සමාජ මාධ්‍ය ජාල හරහා මේ සමාජ මාධ්‍ය ජාල ගත්තොත් Facebook තමයි වැඩිහෙම්ම අපිට දත්ත හැටියට. මේක මගේ මේ අදහසක් නෙමෙයි, මං පර්යේෂණය කරන හින්දා මං දත්ත හැටියට අපිට වැඩියෙන්ම පාවිච්චි වෙන සමාජ මාධ්‍ය ජාලය හැටියට හඳුනාගන්න පුළුවන්. ඊට අමතරව YouTube, Twitter, Instagram වගේ platforms උත් සමාජ මාධ්‍ය ජාල උත් පාවිච්චි වෙනවා. රේඩියෝ නාලිකා, එහෙම නැත්නම් රූපවාහිනී නාලිකා, එහෙම නැත්නම් පත්තර වලින් එන තොරතුරු මෙන්න මේ කාණ්ඩයට එන්නේ ඒ සමාජ මාධ්‍ය රාමුගත කිරීමකින් පස්සේ. ඒක හින්දා යම් යම් ප්‍රශ්නත් මතු නැගෙනවා. හැබැයි දේශපාලනේ නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයට ශක්තිමත් වීමේ හැකියාවකුත් මින් ඉදිරිපත් වෙනවා. ඉතින් ඕක තමයි ඇත්තට මේ මූලික වශයෙන් අපිට කියන්න පුළුවන් ලංකාවේ 2018 සමාජ ජාල මාධ්‍ය රාමුගත කිරීමත් හඳුන්වා දෙන්න පුළුවන්.
විශේෂයෙන්ම සංජිර, දැන් පසුගියදා අපි දැක්කා මේ ලංකාවේ මහනුවරදී සිදුවුණු මතභේදාත්මක සිද්ධියත් එක්ක සමාජ ජාල වෙබ් අඩවි ශ්‍රී ලංකාව තුළ යම් කිසි ආකාරයක තාවකාලිකව තහනම් කෙරුණා. දැන් අපි දැක්කා පසුගියදා මේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත සහ තවත් ඇමරිකා එක්සත් ජනපදයේ පුවත්පත් කීපයක් වාර්තා කරලා තිබුණා මේ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුළ මේ වැරදි තොරතුරු සංසරණය වීම වළක්වාලීමට නව ප්‍රතිපත්තියක් හඳුන්වා දුන් බවට මෙය දැනට ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති බවටත් මේ මාධ්‍ය වාර්තාවේ සඳහන් වුණා. තවත් ඉන්දියාව, මියන්මාරය වගේ රටවල්වලට හඳුන්වා දීමට නියමිත බවටත් වාර්තා වුණා. පර්යේෂකෙක් විදිහට මේ කාරණය ඔබ දකින්නේ කොහොමද? මොකක්ද මේ කරන්න හදන්නේ?
ඒක මට උත්තර දෙකක් තියෙනවා. එකක් තමයි Facebook එකකින් ඔය උපකුව හැටියට මේ නිකුත් කර පණිවුඩේ ඇත්තට ප්‍රගතිශීලී ක්‍රියාවලියක්. ඒ කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ අපිට Facebook එකට කිව්වා මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේක අලුත් දෙයක් නෙමෙයි. පරිශ්‍රකයන් හැටියට ලංකාවෙන් උත්, ඉන්දියාවෙන් උත්, දකුණු ආසියාවෙන් උත් Facebook එකට අවුරුදු 5ක් 4ක් විතර අපි කියලා තියෙන්නේ මේ වැරදි තොරතුරු Facebook ජාලය හරහා ශීඝ්‍රයෙන් පැතිරෙන හින්දා යම් කිසි ක්‍රියාමාර්ගයක් Facebook එකට ගන්න සිද්ධ වෙනවා කියලා ආණ්ඩුවත් සිවිල් සමාජයත් ඇරෙන්න. 2018 මේ මාසෙවත් ඒක කරන එක ඇත්තට මේ අපිට සතුටුදායක කාරණයක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සංජය, අපි ඒහා සම්බන්ධයෙන් වගතුක මෙතෙක් අපිට ඉදිරිපත් කළ නැහැ. මන්ද කිව්වොත් මගෙන් ওই ප්‍රශ්නේ ගොඩක් කෙනෙක් දෙනෙක් අහලා තියෙනවා මාධ්‍යයෙන්. හැබැයි අපිට කියන්න තියෙන්නේ උත්තරයක් හැටියට ඒගොල්ලන් ඇත්තට කරන්න යන දේ කාත් එක්කද, කොහොමද, මොන වගේ රාමුගත කිරීමක්ද කරන්නේ, ඉදිරියට යනකොට මොන වගේ තොරතුරුද ඒගොල්ලන් විශේෂයෙන්ම බලන්නේ, ඒහා සම්බන්ධයෙන් කිසිම දෙයක් අපිට Facebook ආයතනයෙන් නිශ්චිත වශයෙන් නිල වශයෙන් දැන් වෙනතුරු කියලා නැහැ. ඉතින් අපිට අපි දන්න දේ තමයි ඔබතුමා කිව්ව දේ. ඇත්තට ඉන් ඉදිරියට අපි කාරණයක් දන්නේ නැහැ. හැබැයි ඒක ප්‍රගතිශීලී ක්‍රියාවලියක් කියලා හඳුන්වා දිය හැකියි.
සංජන, මම මෙහිදී යම් කිසි ආකාරයක අපේ අසන්නන්ට පැහැදිලි කිරීමක් කරගන්න කැමතියි. දැන් ඔබ මෙහිදී සඳහන් කරන්නේ දැන් Facebook ආයතනය මේ කාරණේ සඳහන් කළ බවට ඇමරිකා එක්සත් ජනපදයේ මාධ්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදයේ මාධ්‍ය උපුටා දක්වමින් වෙනත් මාධ්‍ය වාර්තා පළ වුණත් ඔබ කියන්නේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල වගකිව යුතු ආයතනයක් සමගින් සාකච්ඡා පැවැත්වුණු බවට හෝ මේ සම්බන්ධයෙන් මේ කාරණේ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා කිසිදු තොරතුරක් හොයාගන්න බෑ කියන එකද?
හරි සංජය, අපි අවුරුදු ගාණක් තිස්සේ ඇත්තට මේ හා සම්බන්ධයෙන් වැඩ කටයුතු කළා තියෙනවා. රජයේ ආයතනයත් එක්ක, දෙපාර්තමේන්තුව හා සම්බන්ධයෙන්, අගමැති කාර්යාලයත් හා සම්බන්ධයෙන්, ජනාධිපති කාර්යාලයත් හා සම්බන්ධයෙන්. ඒ මම දන්න හැටියට මේ කිසිම කෙනෙක් මේ හා සම්බන්ධයෙන් වගතුකක් තොරතුරක් මෙතෙක් වෙනතුරු නිශ්චිත නිල වශයෙන් Facebook එක හරහා ඒගොල්ලන්ට ලැබිලා නැහැ. අපි බලාපොරොත්තු වුණා මින් නබෝ දිනකින් අපිට ඒක බලා මේ එයි කියලා. හැබැයි දැන් වෙනතුරු අපිට ඒක ඇවිල්ලා නැහැ.
හොඳයි සංජන, අපි ඒ කාරණේ පැත්තකින් තිබ්බොත් විශේෂයෙන්ම දැන් Facebook වෙබ් අඩවිය හරහා වැරදි තොරතුරු සංසරණය වීම වළක්වාලීමට, ඉංග්‍රීසි භාෂාවෙන් හෝ සිංහල භාෂාවෙන් වැරදි තොරතුරු සංසරණය වීම වළක්වාලීමට පියවරක් ගැනීම අපේ සමාජයේ පැත්තෙන් ගත්තාම, මේ කාරණය සමාජයට දැඩි බලපෑමක් කරන කාරණයක්, සමාජයේ පැත්තෙන් ගත්තාම කොයිතරම් දුරට වැදගත් කාරණයක්ද? පර්යේෂකෙක් විදිහට ඔබගේ මතය මොකද්ද?
අතිශයින් වැදගත් සංජය. මන්ද කිව්වොත් මම අර ඉස්සෙල්ලම කිව්වා වගේ දේශපාලන අදහස් නැත්තම් ගෝත්‍රික අදහස්, එහෙම නැත්තම් යම් යම් සමාජයේ පැතිරෙන මූලික අදහස් උදහස් හුවමාරු කිරීමේ, ප්‍රජනනය කිරීමේ, ව්‍යාප්ත කිරීමේ මූලික ප්ලැට්ෆෝම් එක අඩිතාලම Facebook තමයි 2018 අපිට හඳුන්වා දී හැකි සමාජ ජාල මාධ්‍ය හරහා. ඒ විතරක් නෙමෙයි, දැන් Facebook එකේ අද වෙනතුරු මිලියන 6ක් ඉන්නවා කියලා අපිට Facebook එකේම කියනවා ලංකාවේ කට්ටිය. අපි 2015 විකල්ප ප්‍රතිපත්ති කේන්දරෙන් පරිශීලනයක් මේ පෝල් එකක් කරා බස්නාහිර පළාතේ කොතෙක් දුරට මේ Facebook එක හරහා මේ මිනිස්සු කියනවාද කියලා. ඒකින් හොඳ දත්ත ටිකක් අපිට ලැබුණා. ඒකින් ප්‍රධාන වශයෙන් අපිට පෙනුනේ 61.5% කිව්වා යම් කිසි දෙයක් Facebook එකේ කියවුවන් පස්සේ ඒගොල්ලන් ඒක ගිහිල්ලා ඒගොල්ලන්ගේ යාළුවන්ට, දෙමව්පියන්ට, මේ ගෙදර දොර ඉන්න කට්ටියට, එහෙම නැත්නම් වැඩ කරන ස්ථානයේ ඉන්න කට්ටියට ගිහිල්ලා කියනවා කියලා. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ ඒ මිලියන 6 විතරක් නෙමෙයි, ඇත්තට තව මිලියන ගාණක් Facebook එකේ තියෙන තොරතුරු හරහා ඒගොල්ලන්ගේ මතිමතාන්තර වෙනස් වෙනවා කියලා අපිට හඳුන්වා දිය හැකියි. ඒක හින්දා තමයි අපි අවුරුදු ගාණක් තිස්සේ Facebook එකට අපි ආයාචනය කළා තියෙන්නේ කරුණාකරලා මේකේ කෲර ගෝත්‍රික හිංසා සහගත වෛරී අදහස් ව්‍යාප්ත වෙන හින්දා ඒහා සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා. ඒ විතරක් නෙමෙයි, දැන් ඉන්දියාව අද ගත්තොත් ඒකේ ඉන්දියාවේ ඇත්තට ප්‍රධාන වශයෙන් ප්‍රශ්න වෙලා තියෙන්නේ WhatsApp. ඒකත් Facebook එකට අයත් පෝග්‍රම එකක් ඇප් එක මාර්තු මාසේ ඇත්තට ගොඩක් මේ ෆේස්බුක් එකේ කිව්වට ගොඩක් ඌර ගෝත්‍රික අදහස් උදහස් හුමාරුනේ වට්ස්ඇප් එක කරා. ඒක අපි පැහැදිලිවම ප්‍රවණතාවයක් ඇතුළේ දැක්කා. අලුත්ගම 2004 සංසන්දනය කරනකොට 2018 මාර්තු දිගන මේ තොරතුරු සංසරණය වීමේ මූලික වෙනස්කමක් තමයි මේ වට්ස්ඇප් පාවිච්චි වෙච්ච එක. ඒක හින්දා මේ වගේ ක්‍රියාවලියක් මේ වගේ ස්ටෙප් එකක් ගන්න එක මං හිතන්නේ අතිශයින් ලංකාවේ සමාජයේ නැත්නම් දේශපාලන රාමුව තුළ අතිශයින්ම වැදගත්. මම අන්තිම වශයෙන් කියන සරල වශයෙන් කියන්න කැමතියි, ලංකාවේ ගොඩක් දෙනෙක් කියන්නේ අපිට කියවීමේ ලිවීමේ හැකියාව ගොඩක් දියුණු වෙලා කියලා. ඒක ඇත්ත. දකුණු ආසියාවේ මම හිතන්නේ ඉහළින්ම ඉන්න රටක් තමයි ලංකාව. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ මාධ්‍ය සමස්තයක් වශයෙන් ගත්තොත් ඒගොල්ලන්ට හැකියාවක් නැහැ, ඇත්ත නැත්ත ප්‍රශ්න කිරීමේ හැකියාව ලංකාවේ ප්‍රජාවට නැහැ. ඉතින් ඒකෙන් තමයි මේ ඕනම බොරුවක් ඕනම දෙයක් ලංකාවේ සමාජ මාධ්‍ය හරහා ඒගොල්ලන් කියවනකොට ඒගොල්ලන් ඒක ඇත්ත කියලා හිතාගෙන තමයි යම්කිසි ක්‍රියාවලියක් ක්‍රියාදාමයක් ඊට පස්සේ කරන්නේ. කො ෂෙයා කරනවා, ලයික් කරනවා, තව එක්කෙනෙකුට යවනවා, එහෙම නැත්නම් පාරේ ගිහිල්ලා කාට හරි ගහනවා. ඉතින් ඕකින් ද Facebook එකට මේක අපි කිව්වා මේකෙන් මේ හරි වැදගත් දෙයක් තමයි අතට Facebook කරන්න හදන්නේ.
හොඳයි සංජන, දැන් මේ කාරණේදී තවත් පිරිසක් නගන තර්කයක් තමයි අපි දන්නවා මේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා වූ නිදහස. මේ කාරණයට මෙය යම්කිසි ආකාරයකින් අහිතකර විදියට බලපෑමක් සිදු කළ හැකිද යන ගැටලුව සමහරෙක් නගන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. පරිශෝකයක් විදිහට ඔබේ මතය මොකද්ද?
ඒක හා සම්බන්ධයෙන් මම සරල වශයෙන් කියන්න ඕනේ මේ මේකින් අපිට කවුරුවත් වාරණය කිරීමේ අදහසකින් නෙමෙයි මේක කරන්නේ. ඇත්තට ඒක ඇමරිකාවේ ඉන්න කට්ටියත් කියනවා මේ Facebook ඇත්තට ට්‍රම්ප්ට ඡන්දි දුන්න කට්ටියට, එහෙම නැත්නම් ට්‍රම්ප්ට ආස කට්ටියට මේ එරෙහිව තමයි මේක ඇත්තට මේ Facebook, Twitter, Google, YouTube ඔය ඔක්කොම ප්ලැට්ෆෝම්ස් එක ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේක බොරුවක් ඇත්තට. ඒ හා සම්බන්ධයෙන් කිසිම ඇත්තක් නැහැ. අපි කියන්නේ ඇත්තට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙන්න ඕනේ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයක් ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුල වෙනත් ප්‍රජාවකට වෙනත් ආගමකට වෙනත් පුද්ගලයෙකුට වෙනත් ආගමික ස්ථානයකට ගිහිල්ලා සමාජ මාධ්‍ය ජාලාහරහා අපිට හිංසා සහගත මේ ක්‍රූර එහෙම නැත්තම් ඒගුලන්ගේ ජීවිතවලට හානියක් සිද්ධ වෙන ආකාරයට අර කුපිත කරවන කන්ටෙන්ට් අරන් දාන එක මම හිතන රජයක් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට Facebook එකට වැදගත් කාරණයක්. ඒ හා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කියලා තමයි අපි කියන්නේ. එහෙම නැත්නම් බැනුම්වාදී දෝෂාරෝපණ ඒ වරන් දාන කියලා එක නෙමෙයි අපි කියන්නේ මෙතන. ඉතින් පැහැදිලි වෙනසක් තියෙනවා. අනිත් එක තමයි ලංකාවේ ICCPR පනත හැටියට ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් ඉදිරිපත් කිරීමේ හැකියාව තමයි අපි මේ Facebook එකට කියන්නේ කරන්න පුළුවන් කියලා. ඊට බාහිර සෙන්සර්ෂිප් එකක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ.
විශේෂයෙන්ම දැන් සමාජ ජාල වෙබ් අඩවි ගත්තාම Facebook වෙන්න පුළුවන්, Twitter වෙන්න පුළුවන්, ඔබ සඳහන් කරා වගේ WhatsApp වෙන්න පුළුවන්. දැන් අපි මේවායින් අපි දකින ප්‍රධාන වෙනසක් තමයි සංජන මේ ලංකාව විතරක් නෙවෙයි ලෝකෙ මොන රට ගත්තත් සම්ප්‍රදායික මාධ්‍ය භාවිතයටත් ඔවුන්ගේ ක්‍රමවේදයන් වෙනස් කරන්නට සිද්ධ වෙලා තියෙනවා මේ සමාජ ජාල වෙබ් අඩවි හඳුන්වා දීමත් එක්ක. දැන් මේ කාරණය ගත්තහම සමාජයට සමාජ ජාල වෙබ් අඩවි වලින් තියෙන වාසි සහ අවාසි අපි අවසන් වශයෙන් යම්කිසි ආකාරයකින් සංක්ෂිප්තව සඳහන් කරොත් සංජන?
වාසිය තමයි ඇත්තට කතිකාවක් කරගෙන යන්න පුළුවන්. ඇත්තට දේශපාලන කතිකාවක් ඕනම එක්කෙනෙකුට ඕනම විදිහට ඒගොල්ලන්ගේ භාෂාවකින් තමාගේ පොකට් එකේ නැත්තම් හෑන්ඩ් බෑග් එකේ නැත්තම් අතේ තියෙන ඩිවයිස් එකෙන් ඕනම එක්කෙනෙකුට ඕනම භාෂාවකින් ඕනම වෙලාවකට ඒක හඳුන්වා දෙන්න පුළුවන්. තවත් එක්කෙනෙක්ගේ කතිකාවකට සාකච්ඡාවකට ඇතුළත් වෙන්නත් පුළුවන්. ඒක අලුත් දෙයක්. ඒක හොඳ දෙයක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරන දෙයක්. ඇත්තට ඒක අවාසදායක දෙයක් නෙමෙයි. හැබැයි ප්‍රශ්නෙම ලා තියෙන්නේ මේ සමාජ මේ ජාල තුල සමාජෙත් ඉන්නවා, දේශපාලන රාමුවෙත් ඉන්නවා අර ක්‍රූර ගෝත්‍රික හිංසාසහගත අදහස් තියෙන කට්ටිය තමයි ඇත්තට ගොඩක් විදිහට ඒගොල්ලන් කෑ ගහන්නේ. ඇත්තට ඒගොල්ලන්ගේ කටහඬ බල තමයි වැඩියෙන්ම ඇහෙන්නේ. ඒක හින්දා අපිට සමාජ මාධ්‍ය මේක නරකක් කියලා මේ හඳුන්වලා දෙය හැකියාවක් නැහැ. මම දකින විදිහට මේ ඉදිරියට Facebook, Twitter, Google, Microsoft මේ ආයතනත් එක්ක ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුල සමාජ මාධ්‍ය මම හිතන්නේ දේශපාලන රාමුවකට අන්තර්ගත වෙච්ච දෙයක් හැටියට තමයි මම දකින්නේ. ඇත්තට ඒක වාරණය කිරීම හැකියාවකුත් නැහැ, අයින්දා අරන් දාන්නත් බැහැ. මේ ඉදිරියට අවුරුදු 5කින් සංජය මගේ මේ ප්‍රශ්න ඇහුවොත් අපිට සමාජ මාධ්‍ය කියලා වෙනම හඳුන්වා දෙන්න හැකියාවකුත් නැහැ. ඒක නික මාධ්‍ය බවට පත් වෙලා තියෙනවා ඇත්තට. يعني අන්තර්ගත වෙච්ච දෙයක් හැටියට මේ දේශපාලන රාමුවකට අන්තර්ගත වෙච්ච දෙයක් හැටියට තමයි මම මේ දකින්නේ. ඒක හොඳ දෙයක්.
අවසන් වශයෙන් මම තවත් එක් කාරණයක් දැනගන්නට කැමතියි. මේක යම්කිසි ආකාරයකින් පාලනයකින් යුතුව ඒ අදාළ සමාජයන්ට ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්, ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන්, මියන්මාරය වෙන්න පුළුවන් මේ අදාළ සමාජයන්ට ගැළපෙන ආකාරයෙන් මේ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දැන් මේ කාරණේදී ප්‍රතිපත්ති සම්පාදකින් විදියකට හෝ රජයේ විදියට ඔබ හිතන විදියට මොකක්ද මේ චැලෙන්ජ් එක? මොකක්ද අභියෝගය මේ වගේ සමාජ මාධ්‍යාලයක් පාලනයකින් යුතුව ජනතාවට ඉදිරිපත් කිරීම කියන කාරණේදී මොනවද මුහුණ දෙන අභියෝග?
අභියෝගයක් හැටියට ලංකාවේ රාමුගත කිරීමකි ලංකාවේ මේ පැතිකඩ ගත්තොට ඇත්තටම අභියෝගයක් නැහැ. මොකද මේ නීති සම්බන්ධනය කළා අමාරයි. නීති තියෙනවා. මම කිව්වා වගේ ICCPR පනත ගත්තොත් ඒකේ ක්‍රියාත්මක නොවන එක තමයි ප්‍රශ්නේ අපිට. ඇත්තට අලුත් නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවයක් කිසිසේත්ම සංජය අවශ්‍ය නැහැ.
ක්‍රියාත්මක නොවෙන්න ඔබ හිතන විදිහට මොකක්ද හේතුව සංජන?
දේශපාලන ශක්තියක් නැහැ අපේ දේශපාලනඥවරුන්ට ආණ්ඩුවට. ඉතින් ඒක ඇති ආණ්ඩුවෙන් අහන්න ඕනේ ඇයි ඒක කියලා. ඇත්තට මේ Facebook එකට වගකීමක් තියෙනවා, Twitter එකට වගකීමක් තියෙනවා, Microsoft, Google මේ හැම සමාජ මාධ්‍ය කම්පැනි එකකට වගකීමක් තියෙනවා. ඔබතුමා කිව්වා වගේ දැන් ඒගොල්ලන්ගෙන් නොයෙකුත් බැරෑරුම් ප්‍රශ්න මේ අහලා තියෙනවා. ඒක අහන්නත් ඕනේ. ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම වගකීමක් තියෙනවා. හැබැයි මම දකින හැටියට, පරිශීලකයෙක් හැටියට මම දකින හැටියට මූලික වගකීම තියෙන රටේ ආණ්ඩුවට. අපේ රට ගත්තොත්, ඒ කියන්නේ ලංකාව ගත්තොත් ඇත්තට නීති සම්පාදනය කළා හමාරයි. ඒක ක්‍රියාත්මක නොවන එක තමයි අවුරුදු ගාණක් තිස්සේ, මේ ආණ්ඩුව විතරක් නෙමෙයි අවුරුදු ගාණක් තිස්සේ ක්‍රියාත්මක නොවන එක තමයි මං හිතන්නේ මේ සමාජ මාධ්‍යයට වඩා තියෙන බැරෑරුම් ප්‍රශ්න.
ශ්‍රී ලංකාවේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙක් වශිනුත්, ඒ වගේම නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ තම ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණයේ නිරත වන සංජන හත්තටුවේ අප සමගින් කතා බහට එකතුනේ. සංජන, බොහොම ස්තුතියි SBS ගුවන්විදුලිය සමගින් මේ කතා බහට එක් වුණාට.
බොහොම ස්තුතියි සංජන.
sbs.com.au